Honorable Chatura Galapathy, you have 12 minutes to speak on the ongoing adjournment debate.
බොහොම ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාර්යක සභාව මගින් සපයා ඇති වාර්තා පිළිබඳව සාකච්ඡා කරන මේ මොහොතේ අවස්ථාව ලබා දුන්නීම සම්බන්ධ ස්තුතිවන්ත වෙන ගමන්ම මම හිතන්නේ මේ මොහොත නොවිත ආණ්ඩුවට අවුරුදු දෙකකට ආසන කාලයක් ගත වෙලා තියෙනවා ආණ්ඩුව බලයට එන්න කලින් විශාල ජනතාවට පොරොන්දු කරනවා ලබා දුන්නා විශේෂයෙන් මේ රටේ ගෘහණියට තරුණයට ගොවියට ඒ වගේම දීවරයට රාජ්‍ය සේවකයා ඇතුළු සමස්ත ජනතාවටම විශාල බලාපොරොත්තු දීලා අද මේ මොහොත වන විට ඒ කිසි දෙයක් ඉටු කරගන්න බැරි වුණාම අද පච ආණ්ඩුවක් විදියට මේ ආණ්ඩුව මේ රටේ ජනතාව හඳුන්වන්න කටයුතු කරලා තිනවා ඒ විදියටම පච ආණ්ඩුව විතරක් නෙවෙයි අද පච මදිවට හොරු ඉන්න ආණ්ඩුවක් බවටත් මේ ආණ්ඩුව පත් වෙලා තිනවා විශේෂයෙන්ම ලංකා ඉතිහාසයේ අතිදැවන්ත මහ පරිමාණ වංචා දූෂණ අද මේ වෙනකොට හෙළි වෙමින් තිනවා උදාහරණයක් විදියට ගත්තොත් කන්ටේනර් 323 ඒ වගේම බාල ගල් අඟුරු වංචාව ඒ වගේම අද මේ සාකච්ඡාවට භාජනය කරන භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන් 2.5ක් අතුරුදාන් වීම ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් කෝටි 70කට වඩා වැඩි මුදලක් ඒ වගේම තැපෑලේ ඩොලර් ලක්ෂ 6ක් ලංකාවේ මුදලින් ගත්තොත් කෝටි 18කට වඩා වැඩි මුදලක් ඒ වගේම RDA එකේ රුපියල් කෝටි 51කට වඩා වැඩි මුදලක් ඉතින් මේ ආකාරයට මේ මොහොත වන විට මේ ආණ්ඩුවේ කෙරුවාව හෙළිවීමේ තීරණය. ඉතින් මේ සියල්ලම අතරේ විශේෂම අද දවසේ මේ සාකච්ඡාවට භාජනය වෙන්නේ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන් 2.5ක් අතුරුදාන් වීම සම්බන්ධව. එතකොට මේ රජය විශේෂ මේ කාරණාව සම්බන්ධව මේ වර්තමාන රජය දැනුවත් කරන විදිහට උන් පවසන්නේ 2026 මාර්තු 23 වෙනිදා තමයි මේ කාරණාව ගැන උන් දැනගන්නේ. හැබැයි මේ රටට විශේෂම අපේ විපක්ෂය විසින් මේක රටට හෙළි කරන තාක්කල් ඒ කියන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට මේ රටේ මුදල් සම්බන්ධ වගකීම තියෙන මේ පාර්ලිමේන්තුව ඇතුළු මේ රටේ ජනතාවට මේ සම්බන්ධව දැනගන්න වෙන්නේ 2026 අප්‍රේල් 22 වෙනිදා. ඒතොර මාසයක් වගේ කාලයක් මේක මේ රටේ ජනතාවට වසන් කරනවා. ඒතොර මුදල් ලේකම්තුමා ඇවිල්ලා එතුමා ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා මේ සම්බන්ධව දැනුවත් නොකරේ හේතුව තමයි විශේෂම මේ සම්බන්ධව පරීක්ෂණය කරනවා කියලා දැනගත්තොත් මේක සිදු කරපු හැකර්වරු හැංගෙන්න ඉඩ තියෙනවා කියලා වගේ විහිළු සහගත ප්‍රකාශයක් කරා. ඉතින් එතුමාගේ දැනුම් මට්ටම පිළිබඳ ගැටලුවක් තියෙනවා. මොකද දැන් මේක මේ වර්තමාන රජය විශේෂම මේ කාරණා වෙච්ච වෙලාවේ ඉඳන්ම මේක මේ හැකර්වරුන්ගේ කාරණාවක්. දැන් උදාහරණයක් විදියට මේක හැකර්වරෙක් නිසා මේ වෙච්ච සිද්ධියක් විදියට තමයි මේක හංගොඩු ගහන්න හදන. හැබැයි හැකර්වරෙක් කියන්නේ කවුද? හැකර්වරෙක් කියන්නේ අනවසරයෙන් යම් සිස්ටම් එකකට ඇතුල් වෙලා ඒ සිස්ටම් එකේ තියෙන ඩේට එක වෙනස් කරනවා නැත්නම් ඒ ඩේට හොරා ගන්නවා එහෙම නැත්නම් ඒ මුදල් වෙන account එකකට transaction කරනවා අන්න ඒ වගේ කටයුතු තමයි හැකර්වරෙක් කරන්නේ. ඉතින් මෙතන මේ සිද්ධිය ගත්තොත් එහෙම හැකර්වරෙක්ගේ ක්‍රියාදාමයක් වෙලා නැහැ. හැකර්වරයා කියන කෙනාට අවනම්බුව මේ කියන කාරණාව. හරිද? එතකොට මේක ඇත්ත සිද්ධිය ගත්තොත් මේක ඇත්තම වෙලා තියෙන්නේ ව්‍යාජ ලෙස පෙනී සිටීමක්. ඒතර ව්‍යාජ ලෙස පෙනී සිටීමක් මේක මහා සයිබර් ක්‍රයිම් එකක් විදිහට පෙන්වන්න හදනවා. මේක වෙලා තියෙන්නේ මොකද්ද? එක පැත්තක මහා ලංකාවේ භාණ්ඩාගාරය තියෙනවා අනිත් පැත්තෙන් ඕස්ට්‍රේලියානු සමාගම තියෙනවා. මේක අතරමැදි ඉඳගෙන ඔහු භාණ්ඩාගාරයේ අයට පෙන්වන ඔහු ඕස්ට්‍රේලියාවේ සමාගම විදිහට පෙනී ඉන්නවා. ඕස්ට්‍රේලියා සමාගමට පෙනී ඉන්නවා ඔහු ශ්‍රී ලංකා භාණ්ඩාගාර කෙනෙක් විදිහට පෙනී ඉන්නවා. ඒතර මේ අතර ඊමේල් ගනුදෙනුවක්. නැතුව මේ සිස්ටම් එකට ඇතුල් වෙලා හැක් කරපු කතාවක් නෙවෙයි. මේක ඊමේල් ගනුදෙනුවක් කරා කරලා ඔහුගේ ගිණුම් වලට දහවතාවක් දාගන්නකම් මේ රටේ ආණ්ඩුව බලන් ඉඳලා තියෙනවා. ඉතින් මේ වගේ කාරණාවක් සරල නිකන් ඇත්තටම මේ ආණ්ඩුව ලැජ්ජ වෙන්න ඕනේ මේ කාරණාවට. හරි? ඉතින් එහෙම තියෙද්දි ඇත්තටම හැකර්වරු ගැන කියනවා නම් මේ ආණ්ඩුව ඇවිල්ලා දවස් කීපයක් යන කලින් මේ රටේ රාජ්‍ය ආයතන ගණනාවක් හැක් කරා. උදාහරණයක් විදිහට ගිය අවුරුද්ද විතරක් පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එක හැක් කරා. ඒ වගේම වෝටර් බෝඩ් SMS පෝර්ටල් එක හැක් කරා. ඒ වගේම මේ රටේ බැංකු ගණනාවක් හැක් කරා. ඒව තමයි හැකින් කියන්නේ. මේ දෙන හැකින් එකක් වෙලා නැහැ. මේකේ තියෙන ව්‍යාජ ලෙස පෙනීඳීමක්. ඉතින් මේ ආණ්ඩුව උත්සාහ කරනවා නිතරම මේක මේ මහා සයිබර් අපරාධයක් විදිහට හුවා දක්වන්න. මේක ආණ්ඩුවේ දුර්වලතාවයක්. ඒ වගේම කියන්න ඕන මීට පෙර මේ කාරණාව ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරනකොට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුමාලා මේක බොහොම සෑහළුවෙන් ගත්තා. ඔවුන් කියන මේ වගේ දේවල් වෙලා තියෙනවා. මේ වගේ දේවල් වෙලා තියෙනවා. මේක ඉතිහාසෙත් වෙලා තියෙනවා. ඉස්සරහට මේවලත් වෙලා තියෙනවා කියලා. මේක ඇවිල්ලා පළවෙනි වතාවට වෙච්ච දෙයක්. මොකද ආණ්ඩුවට අභියෝග කරනවා මේ වගේ කාරණාවක් වෙන මීට පෙර මේ ශ්‍රී ලංකාවේ වෙලා නැහැ. මොකද මහා භාණ්ඩාගාරය තුල උදාහරණයක් විදිහට ගත්තොත් දීපාශයක් අතර ගිවිසුමක් ගහලා ණය ගත්තම යම් පාශයක් ගෙවන්නේ නැත්නම් ඒ පාශය දෙනුවත් කර නොකර ඉන්නේ නැහනේ. ආ ලංකාවට පාවු මේක තියාගන්න කියලා කියන්නේ නැහනේ. එතකොට ඒ වගේ සිද්ධියක් විදිහට මේක අද ආණ්ඩුව ඇතම්ම උත්සාහ කරනවා නෑ මේක ඉස්සරහට වෙලා තියෙන මේක සාමාන්‍ය දෙයක් විදිහට හොවා දක්වන කටයුතු කරා. එතකොට ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ. ඒ වගේම ලංකාවේ පළවෙනි වතාවට තමයි භාණ්ඩාගාරයේ ලේකම්වරයෙක් දේශපාලනඥයෙක් පත් කරන්නේ. දේශපාලනඥයෙක්පත් කරන්නේ. එතකොට මීට පෙර භාණ්ඩාගාර ලේකම්වරු ඉදිරිපත් කරේ කවුද? විශේෂයෙන්ම මහ බැංකුවල ඉන්න අධිපතිවරුන්, ඒ වගේම නියෝජ්‍ය අධිපතිවරුන්, ඒ වගේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ රාජ්‍ය පරිපාලන සේවයේ ඉන්න ඉහළ මට්ටමේ අය තමයි මේ තනතුරටපත් කරන්නේ. ඉතින් මේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආණ්ඩුව දේශපාලනඥයෙක්පත් කරනවා භාණ්ඩාගාර ලේකම් විදිහට. ඉතින් ඒ නිසා මොකද උනේ? මේ රජයට අවස්ථා ගණනාවකදී මේ අනතුරුවන් ගවනවා. මේගොල්ලෝ මේ ආණ්ඩුවේ පාර්ශ්ව මොනවා කිව්වත් මේ කාරණාව සම්බන්ධයෙන් මේ අනතුරු ඇඟවීම් තුනක් කරනවා. පළවෙනි එක තමයි 2025 නොවැම්බර් මාසේ විශේෂම මේ මුදල් ඩුබායි එකවුන්ට් එකටයි USA එකවුන්ට් එකටයි දාන්න යනකොට මහ බැංකුවේ මුල්ල දෙපාර්තමේන්තුව විසින් යම් අනතුරුවක් දක්වන සැකයක් බල කරනවා. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි එක තමයි 2026 ජනවාරි 6 වෙනිදා ඉන්දියාවේ එක්සිම් බැංකේට කරන ඒ ගනුදෙනුවේදී ඉන්දියාවෙන් ලංකාවට දැනුවත් කරනවා මෙන්න මේ වගේ දෙයක් වෙන්න යනවා කියලා. ඒ වගේ මේ සේරණමත් කලින් SL cert එක විශේෂම මේ රාජ්‍ය ආයතනවල තියෙන මේ outdated system නිසා වෙන්න පුළුවන් අනතුරු ඇඟවීම් සම්බන්ධ මේ රාජ්‍ය ආයතන දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළදී තමයි මේ වගේ කරුණ සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට කිව්වොත් දැන් මේ ඊමේල් සර්වේ එක මෙයාලා කිව්වා ඔව් අපේ ආණ්ඩුව වෙලාවෙ තමයි මේ ඊමේල් සර්වේ එක දාලා තියෙන්නේ. ඒ කියන්නේ 2016 Microsoft Exchange සර්වේ එකක් දාලා තියෙන්නේ. එතකොට කාරණාව තියෙන්නේ අද මේ ආණ්ඩුව ඇවිල්ලා මේ ගනුදෙනුව වෙන්න මාසයකට කලින් තමයි ඇත්තටම ඒ security update service ඒ ගිවිසුම අවසන් වෙලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව ඇලර්ට් එකක් තියෙනවා නම් මේ සම්බන්ධ අඩුවතර දැනුමක් තියෙනවා නම් මෙයාලා අඩුවතරම ඒ ගිවිසුම් දීර්ඝ කරගන්න හරි කටයුතු කරන්න ඕන. ඉතින් අඩුවතරමේ අද ගෙදර තියෙන ලැප්ටොප් එකක් ගත්තත් සාමාන්‍ය පොඩි එකෙක්නේ පාව ඕක අප් ටු ඩේට් තියා ගන්නවා. ඉතින් භාණ්ඩාගාරයක මේ වගේ දෙයක් වුණාම විහිළුසහගත දෙයක්. ඉතින් ඒව විතර නෙවෙයි අවම ආරක්ෂිත පියවරන්වත් කටයුතු කළ නැහැ. උදාහරණයක් විදියට දැන් අපේ Facebook account එකක් ගත්තොත් එහෙම නැත්නම් Gmail account එකක් ගත්තොත් 2-factor authentication එකක් තියෙනවා. ඒ කියන්නේ දේවතාවක් නිවැරදිද කියලා බලනවා. එතකොට එහෙම තියෙද්දි Facebook email වලත් මේ වගේ ආයතන එක අවම දෙයක් නෑ. අඩුතරමේ multi-factor authentication එකක්වත් තිබ්බේ නෑ. ඉතින් ඒ තරම් කොච්චර දුර්වල කටයුත්තකද නියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ. එතකොට දැන් ආණ්ඩුව දැන් මේ වගේ කාරණා ගොඩක් තියෙනවා. විශේෂම තොරතුරු තවුරු නොකිරීම, විශේෂම ඊමේල් ඩොමේන් පරීක්ෂා නොකිරීම මේ වගේ කාරණා ගොඩක් තියෙනවා. ඉතින් ඒ අතරේ විශේෂම ආණ්ඩුව මේ ආණ්ඩුව එනකොටම මේ ඩිජිටල් කරන එක ගැන වැඩි අවධානයක් යොමු කරා. එතකොට බජට් වලින් වැඩිම මුදල ඩිජිටල් කරන සඳහා වෙන් කරලා තියෙනවා. එතකොට ගිය අවුරුද්දෙත් වෙන් කරා. හැබැයි මේ මුදල් වලින් සැලකිතු ගාණක් ආපස්සට භාණ්ඩාගාරයට ගියා. එතකොට මේ අවුරුද්දෙත් ඩිජිටල් අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන් කරා. දැන් මං අහනවා කොච්චර වියදම් කරලා තියෙද? මේ අවුරුද්දේ මාස දැන් අවුරුදු භාගයක් විතර ගිහලා තියෙනවා. 120%ක්වත් වියදම් කරලා නැහැ. හැබැයි මේ සිස්ටම් එක අප්ඩේට් කරලා නැහැ. ඉතින් මේ පම්පෝරි ගන්නවා. නමුත් මේ ආර්ථික මර්මස්ථානයක් වගේ තියෙන භාණ්ඩාගාරේ සිස්ටම් එකක් අප්ඩේට් කරන්න නැතුව මොන ඩිජිටල් කරන්නේ? ඉතින් ඒ නිසා මේ කාරණා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම මේකේ පැහැදිලි වෙන ප්‍රධාන කාරණාවක් තමයි මේගොල්ලෝ කොච්චර මේක තාක්ෂණික දුර්වලතාවයක් විදිහට හඳුන්වන්න උත්සාහ කරත් මේක ඇත්තටම ප්‍රධානම කාරණා තමයි වග කී යුත්තන්ගේ නොසලකීම තමයි මේකේ තියෙන ප්‍රධානම කාරණාව. ඉතින් මෙතෙන්දී මම විශේෂම කියන්න ඕන මීට පෙර මේ කාරණාව සම්බන්ධයෙන් මීට සභා වාරයකට පෙර මා විසින් සභාව කල්තබන අවස්ථාවේ අසන ලද ප්‍රශ්න වලට ගරු නියෝජ්‍ය මුදල් නැවතුමා පිළිතුරු දුන්නා. ඉතින් ඒක මම මේ වෙලාවේ සභාගත කරනවා. මොකද කාලය නැහැ මේකේ තියෙන කාරණා පැහැදිලි කරන්න. නමුත් මේකේ තියෙන කාරණා පැහැදිලි කරොත් විශේෂයෙන්ම මේ කියන කතාවෙන් සම්පූර්ණයෙන්ම වෙනස්. උදාහරණයක් විදිහට දැන් මට කලින් කතා කරපු අපේ කෞශල්‍ය ගරු ඇමතුමිය කියනවා මේ සිද්ධිය උණෙන් පස්සේ ගත ක්‍රියාමාර්ග ගැන හිතන්න කියලා. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තමයි මේ රාජ්‍ය සේවක ඇතුළු මේ සියලු දෙනාම කටයුතු කරන්න ඕන මුදල් රෙගුලාසි වලට අනුව. මුදල් රෙගුලාසි අමු අමු උල්ලංඝනය කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මේකේ මේ වගේ කටයුත්තක් සිද්ධ වුණාම සාමාන්‍ය කරන්න ඕන පළවෙනි දේ තමයි මේකට කමිටුවක් පත් කරන්න ඕන. කවුද වගකී ප්‍රධාන වගකීම් දරන නිලධාරිය? ඒ කියන්නේ බණ්ඩාකර ලේකම්තුමා කමිටුවක් පත් කළා. සතියක් ඇතුළත ප්‍රාරම්භක වර්තාවක් හදන්න ඕන.
Honorable Chatur Galapathy, you have 2 minutes left of your time.
ප්‍රාරම්භක වර්තාවක් දෙන්න ඕන සතියක් ඇතුළත. ඊට පස්සේ මාස 3ක් ඇතුළත පූර්ණ වර්තාවක් දෙන්න ඕන. එතකොට ඔය කියන කාරණා කිසි දෙයක් කරලා නැහැ මේ බණ්ඩාකර ලේකම්තුමා. එතුමා තමයි ප්‍රධාන ගණ දිමේ නිලධාරීතුමා. එතකොට මුදල් රෙගුලාසි ගැන කිසිම තැකීමක් නැතුව දැන් මෙයාලා කියනවා ටෙක්නිකල් කමිටුව පත් කරාලු. ටෙක්නිකල් කමිටුවක් ගැන කොහෙවත් සඳහන් කරලා නැහැ මුදල් රෙගුලාසි වල. මුදල් රෙගුලාසි වල තියෙන්නේ මේක පූර්ණ කමිටුවක් පූර්ණ වර්තාවක් ලබා දීම සඳහා කමිටුවක්. ඉතින් ටෙක්නිකල් වර්තාවක් සහ පූර්ණ වර්තාවක් කියන්නේ දෙකක්. ඉතින් මේක තේරුම් ගන්න බැරි මේ නිලධාරී කණ්ඩායමක් ඉන්නේ. එතකොට මුදල් රෙගුලාසි අමුවේ කැඩීම නිසා විශේෂම මෙන්න මේ කාරණාවලට යටත් වෙනවා. මොකද දැන් උදාහරණක් විදියට මෙතන යම් නිලධාරී කණ්ඩායමකට වැඩතහනම් කරා මේ ඉන්න මධ්‍යම ප්‍රමාණයේ නිලධාරීන්ට. හැබැයි මේකට බණ්ඩාකර ලේකම්ට මග අරින්න බෑ. ඒක පැහැදිලිව කියනවා මුදල් රෙගුලාසි 155 විගණන විමසුම් කියවලා බැලුවොත් ඒකේ තියෙනවා විගණනාධිපතිවරයා විසින් ගිණුම් පරීක්ෂා කර බලනු ලබන්නේ වී නමුත් එම ගිණුම් වල නිර්වර්ධතාව හා දෝෂ විරහිතභාවය සම්බන්ධ වගකීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අදාළ ගණන් දීමේ නිලධාරියා කෙරෙහි බව පැහැදිලිව තේරුම් ගත යුතුය. මේ කියන්නේ මුදල් රෙගුලාසි වල 155 විගණන විමසුම් යටතේ. ඒ නිසා මේකේ කොහෙදවත් මෙයාට විශේෂයෙන්ම කාර්යබර පාටේ රීති 48 විධානය අනුව ප්‍රධාන ගණන් දීමේ නිලධාරී හෙවත් අමාත්‍යංශ ලේකම්වරයා බරපතල ලෙස රජයේ විෂමාචාරයක් කරලා තියෙනවා. ඒ විතර නෙවෙයි 1992 මාර්තු 3 වෙනිදා දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 10/92 අනුකූල විනය තීන්දුවක් ගත යුතුට බවට මම යෝජනා කරනවා. ඒ වගේම මෙම ක්‍රියාවලිය ආයතන සංග්‍රහයේ 2 කාණ්ඩේ 48 පරිච්ඡේදයේ 31.1.10 අනුව අමාත්‍යංශ ලේකම් හෙවත් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා රාජ්‍ය සේවයේ අපකීර්තියට පත් කරන අයට කටයුතු කරලා තියෙන බව පැහැදිලි. ඒ වගේම ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඒ වගේම සියලුම රාජ්‍ය නිලධාරීන් මේ සියලු දෙනාගේම තනතුරු බලාත්මක වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛනයට අනුව දිවුරුමක් හෝ ප්‍රතිඥාවක් දීමේ අනතුරුව බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරනවා. ඒ අනුව මම ඉදිරිපත් කරපු මේ ක්‍රියාවලිය විධිමත්ව සිදුවී නැත්නම් අමාත්‍යංශ ලේකම් වරයාට එරෙහිව මාසනා කළ විනය නීති තීන්දුව ගත යුතුයි. එසේ නොගන්නේ නම් විශේෂම ගරු මුදල් අමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛනයේ සඳහන් දිරුමෝ ප්‍රතිඥාව කඩ කර ඇති බවට පැහැදිලි. ඒ නිසා මුදල් අමාත්‍යවරයා අනිවාර්යයෙන්ම මුදල් ඇමතිකම අයින් විය යුතුයි. ඒක තමයි මම මේ කියන්නේ. මගේ අදහසක් නෙවෙයි, මේ රටේ නීතියයි මම මේ කතා කරන්නේ. ඒ නිසා ඔබ තමුන් ආසල කල්පනා කරලා බලන්න. මොකද මේ තර නීතියට කිසිම වචනයක් කතා කරේ නැහැ. මොකද අද අල්ලපු ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍රයක් ගියපු නිසා එළියට ගියපු නිසා අන්න අයින් වුණා අධ්‍යාපන ඇමතුමා. හැබැයි අද මේ රටේ ගත්තොත් කන්ටේනර් 323ක් එන්නේ කියලා ඇමතුමා ඉන්නවා. ඒ වගේම බාල ගලංගුරු ප්‍රශ්නයක් තියෙනවා, ඇමතුමා ඉන්නවා. අර බන්ධනාගාරයේ 32 මැරුණා, ඇමතුමා ඉන්නවා. දිත්ත ගුණාටුවෙන් පාස්කෝල් වලට වඩා මිනිස්සු නැති වුණා. අද වගේ කියන ඇමතිවරු ඉන්නවා. ඉතින් ජනාධිපතිවත් ඒ විදිහට ඉන්නවා. ඉන්දියාවේ වුණාට ලංකාවේ මේ නැති කේ ප්‍රශ්නේ.